හෙක්ටර් ගරු හෙක්ටර් අපුවා මැතුමා විනාඩි 3ක කාලයක් තියෙනවා. ඔබතුමාට විනාඩි 3යි.
විනාඩි 3යි තියෙන්නේ. අද විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ සියලු දෙනාම කතා කරන්නේ. දැන් මේ අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අර්ථසාධක අරමුදලේ මීට පෙර ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා තියෙනවා 2002 ඉඳලා කොහොමද අර්ථසාධක අරමුදල ඒ සල්ලි ටික කොහොමද අනිත් තැන්වල ආයෝජනය කරේ කියලා. ඒ ආයෝජනය කිරීමෙන් බිලියන 22කට වැඩි ප්‍රමාණයක් එය පාඩු කරලා තියෙන විශේෂයෙන්ම මහ බැංකුවේ මොනිටරි බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක මේ වැඩේ කරලා තියෙන්නේ. හැබැයි ඒ කිසි දෙයක ගැන පරීක්ෂණයක් කරන්නෙත් නැතුව ඒකට පිළිතුරක් දෙන්නෙත් නැතුව ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අලුත් සංශෝධන ගේන්නේ නැතුව තමයි මේ නැවත වතාවක් අර්ථසාධකයට ගහන්න මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. අන්න ඒක තමයි විශාලම තියෙන ප්‍රශ්නේ මෙතන. දැන් අර්ථසාධක අරමුදල බොණ්ඩල විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ආයෝජනය කරලා තියෙන මොහොතක දැන් මේ අද ඇවිල්ලා තියෙන මේ පනත මේ කෙටුම්පත නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ කෙටුම්පතෙන් කරන්න ගියාට පස්සේ ඊළඟ පියවර ගන්නෙ අර්ථසාධක අරමුදල දැන් ඊළඟට මේ ඉදිරියේදී තියෙන සියලුම බොණ්ඩලට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේගොල්ලෝ කාලය දික් කරන්නේ නැහැ. දැන් කාලය දික් කරලා 2037 වෙනකන් 9%ක පොලියක් තමයි ගෙවන්න හදන්නේ. 12%ක 15%ක තියෙන පොලිය ඒක 2025 වෙනකන් විතරක් දීලා ඊට පස්සේ 2037 වෙනකන් ආණ්ඩුව බලෙන් අර්ථසාධක මුදල් තියාගෙන පොලි දීලා අර්ථසාධක හිමියන්ට අවශ්‍ය කියලා තියෙන වරප්‍රසාදනික ලැබෙන තියෙන ආදායම් ටික නැති කරලා තියෙන. ඒ නිසා කම්කරු අමාත්‍යතුමනි ඔබතුමාට විශේෂ වගකීමක් තියෙනවා මේ අර්ථසාධකයේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ තියෙන සල්ලි ටික ඔබතුමා තමයි අමාත්‍යවරයා හැටියට බාරකාරයා හැටියට ඉන්නේ. මුදල් අමාත්‍යංශයේ
මුදල් විනාඩිය කාලයක් තියෙනවා.
මුදල් පොලක් මෙතන ඉදිරිපත් කරත් කමුන්නාසි දැනගන්න ඕන අර්ථසාධක අරමුදල ආරක්ෂා කරන වැඩපිළිවෙල කරන්. මේකට කඩේ යන්නේ නැතු ඉන්නේ. මොකද මේ මිනිසුන්ගේ දහඩිය ලේ කඳුළු ටික තමයි කමුන්නාසලගේ පාඩුව මේරට විනාශ කරලා මේරට බංකොලොත් කරලා මේරට නැති කරලා කමුන්නාසලා අද ඒ අහිංසක මිනිසුන්ගේ බඩට ගහලා තමයි අහිංසක මිනිසුන්ගේ මේක අරගෙන තියෙන්නේ. ඒ නිසා කමුන්නාසට විශේෂ වගකීමක් තියෙනවා. මොකද තමුන්නාසේ මතක තබා ගන්න ඕන චැනල් 4 එකේ යන සිද්ධියත් තමුන්නාසලා ජිනීවා එකට එදා රාජපක්ෂලාට විරුද්ධව ගිහිල්ලා කරපු ප්‍රකාශවල ප්‍රතිඵලයක් හැටියට තමයි අද ඔන්න
පිළිතුරු අවසන් කරන්න උත්සාහය වෙලා අවසන්යි
මන්ත්‍රීව
අවසන් කරන්න
චැනල් 4 එකේ සිද්ධියල තමුන්නාසට වගකීමක් තියෙනවා ඒ වගේම
තමුන්නාසට අරුණාකර අවසන් කරන්න
සම්බන්ධයෙන් වගකීමක් තියෙන නිසා ඒ වගකීම හරියට ඉෂ්ටකරන්න ඔතෙන්ට ගියාට පස්සේ තමුන්නාසගේ සූට් එකයි හැමයි මේ සියල්ලම වෙනස් කළා
මන්ත්‍රීව කරුණාකරලා අවසන් කරන්න
තමුන්නාසගේ
ඔව් මනුෂ්‍ය මන්ත්‍රී
වගකීම
ඔව් මනුෂ්‍ය
මන්ත්‍රී රටේ ජනතාව
දැන් මේ මෙතුමා කියපු කාරණාව ඔව් ජිනීවා වලටත් ගියා ඒ වගේම පාර්ලිමේන්තුවේ ඔතන ඉඳලා කරුණු ඉදිරිපත් කළා ඒ කිසිම කරුණක් නැහැ කියන්නේවත් වැරදි කියන්නේවත් නැහැ ඒ කරුණු හැම එකක් වෙනුවෙන්ම පෙනී ඉන්නවා ඒ වගේම කම්කරුව වෙනුවෙන්ුත් පෙනී ඉන්නවා ඒක මතක තියාගන්න ඒ කම්කරුව වෙනුවෙන් පෙනී ඉන්නවා විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න නිසා තමයි මේ තීන්දුව ගත්තේ මේ මිනිස්සුන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න තමයි මේ තීන්දුව අරන්
තින්නේ
මේ මිනිස්සුන්ගේ ජීවිත ටික රැකගන්න
මේ මිනිස්සු අධික ගරු සභාපතිවරුනේ තමුන්නා තමුන්නාසලා මෙතන ඉඳලා කියපු කතා ටික හැන්සාඩ් එකේ තියෙන කතා ටික මාගාව මෙතන තියෙනවා මම මෙතන ඒ කතා ටික කිව්වා තමුන්නාසට රෙදි ගලවලා ඔතනින් එළියට යන්නේ නිර්වස්ත්‍ර කියලා මතක තබා ගන්න. ඔය තමුන්නාසට එහෙම යන්න වෙන්නේ.
ඔබතුමා වෙලාව අවසන්යි.
තමුන්නාසට බයිනකොට මතක තබා ගන්න. තමුන්නාසලා කාදිනුන්නාසය හම්බෙන්න ගියේ රාජපක්ෂලාට විරුද්ධව කාදිනුන්නාසය හම්බෙන්න ගියේ වැඳලා තමයි අවස්ථාව අරගත්තේ.
ඔබතුමා කාර්ය අවසන්යි ඊළඟට
රාජපක්ෂලාගේ ඔඩක්කුවේ ඉඳගෙන තමුන්නාසලා අද ඉඳගෙන ජනතාවට
ඔබතුමා කාර්ය අවසන් කරන්න ඔබතුමා
වස්තවාදී
කරුණාකර අවසන් කරන්න
ඔබතුමා ඉන්න ඕන මතක තබා ගන්න ඔය අමාත්‍ය මණ්ඩලෙ සස්තවාදී ඉන්නෝ නම් මිනි මරුමට සහයෝගය ලබා දුන්නු. ඒක විශාල ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුව.
අවසන් කර මන්තු.
අන්නේ සස්තවාදී ඉන්නෝ අය ඉන්නෝ නම් කරුණා කරලා පරීක්ෂණය කරලා වහාම අමාත්‍ය දුරෝලෙන් අයින් කරලා මේ රටේ විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ පාස්කු පාරේ සස්තවාදී
මන්තුමා කරුණා කර අවසන් කරන්න.
තමුන්නාසේ දැනගන්න ඕන ඔතන අමාත්‍යවරයෙක් කියන්නේ ඉඳගෙන තමුන්නාසේ ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න. මොකද මේක ඉතාමත්ම භයානක අවස්ථාවක්.
පාර්ලිමේන්තු විතරක් නෙමෙයි සමස්ත රටම කියලා හොඳට මතක තබා ගන්න ඕන තමයි ආසි.
සුති මිලන කරු ගාමිණි වලේබඩ වැතුවා විනාඩි 3ක් කාලයක් තියෙනවා.
ස්තුතියි මූලාසනාරුද මන්ත්‍රීතුමනි දේශීය ආදායම් පනතට සංශෝධනයක් විදිහට ගෙනල්ලා රටේ 30 ලක්ෂයේ ඉක්මවපු කම්කරු ජනතාවට හිමිකම් කියන අර්ථසාධක අරමුදල හා බාරකාර අරමුදලේ මුදල් ටික මේ නාස්තිකාර බංකොලොත් ආර්ථිකයේ වන්දියක් විදිහට ගෙවන්න පනතක් ගෙනල්ලා සම්මත කරගන්න එක පිළිබඳව ඇත්තටම අපිට තියෙන්නේ විමතියට ලක්වන කාරණාවක්. අපි දකිනවා මේ ණය ප්‍රතිව්‍යුගතකරණය හරහා මුළු ණය ප්‍රමාණයෙන් දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව 1.5ක ප්‍රමාණයක් ප්‍රතිව්‍යුගත කරගැනීමේ එහෙම නැත්නම් ප්‍රශස්තකරණයට ලක්කිරීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකවලා දෙන කිවිසුම් ප්‍රකාරව සිදු කළ යුතුව තියෙනවා. ඒ අනුව ගත්තාම එයින් 100% ප්‍රමාණය මහ බැංකුව ගැලපුම් කරනකොට 0.5% ප්‍රමාණයක් අර්ථසාධක අරමුදල හා බාහිරකාර අරමුදල් වලින් ගලපා ගැනීමට තිබුණා. එන්නේ මේ මුළු ප්‍රමාණයම, ඒ කියන්නේ රුපියල් බිලියන 350ක් 400ක් ඉක්ම වූ ප්‍රමාණයක් අර්ථසාධක අරමුදල් වල මුදල් දායකත්වයේ හිමි පුජ්‍යලයන්ගේ ගිණුම් වලින් ඔවුන්ට අහිමි කරන සංශෝධනයක් තමයි මේ අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොමද අපි මේ පනතට ඡන්ද දෙන්නේ කියන එක අපි තමුන්නාන්සලංගෙන් අහනවා. මේ අර්ථසාධක අරමුදල් දායකත්වයෙන් මේ ණය කපා හැරීම සිදු කරන්නේ නැතුව 25%, 30%, 32%ට භාණ්ඩාගාර බැඳුම් කරවල භාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කරලා තියෙන 15%-16% වූ ප්‍රාථමික ආයෝජකයන්ට හා ද්විතීක ආයෝජකයන්ගෙන් කිසිම මුදලක් අය කරගන්නේ නැතුව නිර්ලජ්ජිත ආකාරයට එදා වේලා හම්බ කරගෙන කන කිසිම බදු බැඳියාවකට ජීවිතේ කිසි දවසක මූණ නොපාන අහිංසක ජනතාවට හිමි අරමුදලෙන් පමණක් මේක කපන්න තීරණය කළේ මොන හිතකින්ද කියන එක තමුන්නාන්සලාගෙන් අපි අහන්න කැමතියි. ඒ වගේම තමයි මූලාසනාරූප
මන්ත්‍රීතුමා විනාඩිය කාලයක්
අධිපතිතුමා විසින් මේ ඉදිරිපත් කළ තියෙන විකෘතිකාමී මේ න්‍යාය පත්‍රය තුළ මේ රජයේ ගමන් කිරීම තුළින් ඉතාමත්ම අහිතකර තත්ත්වයක් මේ ආර්ථිකයට උදා වෙමින් තිබෙනවා. මා බැංකු අධිපතිවරයා නිකුත් කරන නියෝග ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිගන්නේ නැහැ. බැංකු පොලිය අනුපාත අඩු කරන්න කියලා වැද වටිනවා බැංකු පද්ධතිය තුළ අඩු කරන්නේ නැහැ. නිවේදන නිකුත් කරනවා පිළිගන්නේ නැහැ. හැබැයි ඒ මහ බැංකු අධිපතිවරයා ලෝකෙ හොඳම මහ බැංකු 10 අතරට යනවා. හැබැයි ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටු කරන මහ බැංකු අධිපතිවරයෙක් පත් කරගෙන තමුන්නාසලාගේ රජයාද වලපල්ලට ගෙනියන තීන්දුව තීරණ ටික මහේ මහ බැංකු අධිපතිවරයා
මන්ත්‍රීතුමා අවසන් කරන්න
මේ තමුන්නාසලාගේ රජයේ වලපල්ලට දක්වගෙන යනවා කියන එක කියන්න ඕනි. ඒ අනුව ගත්තොත් මේ ට්‍රිලියන ගානක ආයෝජකයන්ගෙන් අය කරගන්න තියෙන බදු මුදල් අය කරගන්නේ නැතුව මේ ප්‍රතිව්‍යුගත කරණය අහිංසක ජනතාව මත කරන මේ පීඩනය තුලින් මේ පාපේ සාපය තමුන්නාසේලාට එල්ල වෙන එක
වළක්වන්න
කියන එක පෙන්වා දෙමින් මේ පනතර විරුද්ධව අපි ඡන්ද පාවිච්චි කරන බව ප්‍රකාශ කරමින් කාල වේලාව ලබා දී පිළිඳි ස්තුතිවන්ත වෙනවා.
ස්තුති මිලන ගරු අලි සබ්‍රමෙත්වා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූට මන්ත්‍රීතුමනි, දැන් ඉදිරිපත් කරපු කරුණු වලට අනුව හරියට හෙට වෙනකොට අර්ථසාධක අරමුදල වහලා දානවා වගේ. දැන් මම මේ අවස්ථාවේදී මේ පනතේ සිදුවන බලපෑම පිළිබඳව අද දින මුදල් කාරක සභාව විසින් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවේ අවසාන පිටුවේ අවස්ථා 3 සම්බන්ධ කරලා පෙන්නනවා. ගරු මන්ත්‍රීතුමනි, දැනට තියෙන පවත්වන තත්ත්වය පවත්වාගෙන ගියොත් ඔය තියෙන වාර්තාවට අනුව මහා බැංකුවෙන් ඉදිරිපත් කරලා තියෙන 14%ක් බාධා අය කරගත්තොත් 10.9%
ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමා මූලස්ථානයට බැන්න.
ඉදිරිපත් කරලා තියෙන මේකෙන් සිද්ධ වෙන බලපෑම පිළිබඳව මුදල් වාර්තාවේ මේ විදිහට සඳහන් වෙනවා. දැනට පවතින තත්ත්වයට අනුව තවදුරටත් පවත්වාගෙන ගියොත් 14%ක බද්දක් අය කරන්නට ඕන. එතකොට ලැබෙනවා 10.99% වාර්ෂික පොළුවේ අනුපාතිකයක්. ණය ප්‍රශස්තීකරණයට භාජනය වුණොත් 14% තියාගෙන එතකොට සියයට දහයයි දශම නමයයි නමය වෙනුවට නමයයි දශම හතයි දෙකක ප්‍රමාණයක් හම්බුවෙන්. ඒකට ප්‍රශස්තීකරණයට සම්බන්ධ නොවී අනිකුත් පෙන්ෂන් ෆන්ඩ් සහ සමානවම සියයට 14 වෙනුවට 30ක පොලි අතුපාතිකයකට බදු අනුපාතිකයට යනවනම් 8.762ක ප්‍රමාණයක් අයිති වෙනවා. ඉතින් මේ දෙකේ වෙනස තියෙන්නේ මේ විදියටම තියාගෙන 9.72ක් DDO එකෙන් ලබා ගන්නවද 30ක බද්දකට ගිහිල්ලා අනෙකුත් අය හා සමානවම 8.762ක ප්‍රමාණයකට දයනවද කියන තේරීම් දෙක තමයි මෙතන ඉතුරු වෙලා තියෙන්නේ. මේ තේරීම් දෙක ලබා ගැනීම සඳහා නීතිය සංශෝධනය කළ යුතුයි. එතකොට මේ සංශෝධනයට අනුවගරු කථානායකතුමනි මූල්‍ය මණ්ඩලයට තීරණයක් ගන්නට පුළුවන් මොකද්ද පිළිගන්නේ කියන එක. එම නිසා ඔය කියන තරම් මහා බිල්ලෙක් මේකෙන් මැවිලා නැහැ. අපි පිළිගන්නට ඕන අර්බුදයක් කියන එකෙන් අදහස් වන්නේ මේ සියලු දේවල්ම ඉතාමත්ම අශීරු අමාරු තීන්දු තීරණ අපිට ගන්න සිද්ධ වෙනවා. මේ අශීරු සීන්දු තීන්ද වලින් වඩාත් හොඳම තීන්දු තීරණය ගන්න කොහොමද කියන එක තමයි අපිට තියෙන තේරීම. විදේශීය ණය ටික අපි ප්‍රතිවගත කරන්නට ලක් කළ යුතුයි. එතකොට ඒ ලක් කරනකොට අපි දන්නවා විදේශීය බයිලැටරල් ටික අපි ප්‍රතිවගත කරන ලක් කරන්නට ඕන. බොහෝ විටින් සිද්ධ වන්නේ කාලයේ ඉක්ුත් වීමක් සහ පොලි අනුපාතිකය වෙනස් කර ගැනීම. ප්‍රයිවට් ෆන්ඩින්ග්ස් පිටරට තියෙන ඒ අනිකුත් පෞද්ගලික මුදල් ආයෝජනය කරපු දේවල් වලින් අඩු කිරීමක් කරගන්නට ඕන. ඒ අරුණාම දේශීය ණයත් ප්‍රතිශස්තකරණයකට ලක් කරන්නට ඕන. දේශීය ණය ප්‍රතිශස්තකරණයට ලක් කරනකොට 1.5% ප්‍රමාණයක් දළ ජාතික නිෂ්පාදනයේ කොටසක් ඇටියට ප්‍රතිලාභකරණයට ලක් කරනවා. ඒකෙන් 1%ක් මහ බැංකුව විසින් බාරගෙන තියෙනවා. ඉතුරු 0.5% හොයා ගන්න ක්‍රමයක් ඕන. ඔය ඔබතුමන්ලා කියන ප්‍රශ්නේ අපිත් ඇහුවා. ඇයි බැංකුව වලට මේක සම්බන්ධ කරේ නැත්තේ? මොකද 94%ක් බැංකුව වලින් තමයි පහුගිය කාලෙදී වැඩිපුර පොලියට ඒ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරලා තියෙන්නේ. ඒකට දීපු උත්තරය තමයි බැංකු සාමාන්‍යයෙන් 48%ක පමණ වාර්ෂිකව බදු ගෙවනවා. DPF එක ගෙවන්නේ 14යි මේ වෙනකොට. ඒ අරුණාම non-performing loans පෞගිය අවුරුදු කාලය තුළ ශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ආර්ථිකය කඩා වැටෙනකොට ණය ටික ගෙවා ගන්න බෑ. තුන්වෙනි එක 2019 ඉඳලා දිගින් දිගටම 19 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 2021 22 මහ බැංකුව විසින් දැනුම් දුන්න 6%ක අඩු පොලියට ණය දෙන්න කියලා එක්සරයක් කිව්වා. ඊට පස්සේ ණය අත්පත් කර ගැනීම අත්විටුවන්නයි කියලා ඔවුන්ට බලපෑම් කරා. ඒ අනුව බැංකුවලට විශාල වශයෙන් යම්කිසි හානියක් වෙලා සිද්ධ වෙනවයි කියන එක දැනටම පේනවා. තවදුරටත් බැංකුවලට වානියක් සිද්ධ වෙලා බැංකු පද්ධතිය කඩා වැටුනොත් ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවා මේ රටේ අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ගෝල්ඩන් කී සමාගම එක පෞද්ගලික සමාගම කඩා වැටෙන වෙලාවේදී මේ සම්පූර්ණ සමස්ත ආර්ථිකයම කඩා වැටුණා. සම්පූර්ණ සෙලින්කෝ ගෲප් එකම කඩා වැටුණා. ද ෆයිනෑන්ස් එක කඩා වැටුණා. ඉතින් එවැනි තාමත්ම භයානක තැනකට යනවද? එහෙම නැත්නම් මේ තියෙන තත්වයෙන් අපි ආරක්ෂා කරගන්නවද කියන එකයි තාමත්ම වැදගත්. අපිට අමතක වෙලා තියෙනවා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ, මාර්තු මාසේ, අගෝස්තු මාසේ වෙනකොට උද්දමය 70%යි. උද්දමනේ 70%ක් කියලා කියන්නේ ලක්ෂයක් පඩි ගත්තන එහි වටිනාකම ගරු කථානායකතුමනි 65,000යි. අද අපි උද්දමනේ පාලනය කරගෙන 4%කට අඩු කරගෙන තියෙනවා. අපි හා සමානව මේ තත්ත්වයේ තිබුණු රටවල් කීපයක් තියෙනවා ගරු කථානායකතුමනි. ලෙබනනය, ග්‍රීසිය, වෙනිසුවෙලාව, සිම්බාබ්වේ, ආජන්ටිනා වගේ රටවල් අවුරුදු 10-15ක් තිස්සේ අවම වශයෙන් 70%-80%කට සමාන වෙලාවට 100%ටත් වැඩියෙන් උද්දමනය ඉහළට ගියා. එවැනි දෙයක් අපි වළක්වාගෙන තියෙනවා. යම් කිසි විදියකින් ඔය උද්දමනය මේ අවුරුද්දේ 70%කට ගියා නම් අර ඔබ කියපු ආකාරයට මම පිළිගන්නවා ලක්ෂයක් ආපු අයගේ ලක්ෂයක් ගිය අවුරුද්දේ ගත්ත අයගේ වැටුමේ වටිනාකම 65,000යි. හැබැයි තවදුර රතු උද්දමනේ 70,000ක් වෙලා තිබුණා නම් ඒකේ වටිනාකම 100 රුපියල් 40,000කට වැටෙනවා. ඒක අපි ආරක්ෂා කරගෙන තියෙනවා. ඒකත් එක්ක අපි සංසන්දනය කරගන්නට ඕන. පොලිය අපි දැක්කා ඒ උද්දමනය පාලනය කරගන්නකොට අපිට පොලිය වැඩි කරන්න සිද්ධ වෙනවා. පොලිය වැඩි කරන්න සිද්ධ වෙනකොට එලියෙන් වැඩි පුරට ආණ්ඩුවට ණය ගන්න සිද්ධ වුණා. ඒ ණයගත්ත මුදල් වලින් තමයි යම්කිසි ප්‍රමාණයක් අපි නැවත අඩු කර ගැනීම සඳහා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන එකට ලක්වීමට අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එම නිසා ගරු කතානායකතුමනි, අපි මෙහි අවසානයක් දකින්න ඕන. හැමදාම මේක ඇද ඇද ඉන්නට බෑ. දේශීය වශයෙන් අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරොත් විතරයි විදේශීය ප්‍රතිව්‍යුහගත කරන්නට යන්නට පුළුවන් වෙන්නේ. විදේශීය ප්‍රතිව්‍යුහගතය කරන එක ලක්ුණොත් විතරයි බංකොලොත්වාදයෙන් ඉවත් වෙලා අපිට තවදුරටත් ආයෝජනය කිරීම සඳහා හැකියාව ලැබෙන්නේ. අපි දන්නවා ජපානය කියනවා මේක ඉවර කරගන්න අපි ඔබේ රටේ ආයෝජනය කරන්නම් කියලා. චීනය කියනවා මේක ඉවර කරගන්න අපි ආයෝජනය කිරීම සඳහා ලෑස්ති වෙලා ඉන්නවයි කියලා. මැදපුර දිගෙන් කියනවා අපි තවදුරටත් ආයෝජනය කරන්න කැමැති, මුලින්ම ප්‍රතිව්‍යුහගත කරගෙන බංකොලොත්භාවයෙන් මුදාගෙන ණය නැවත ගෙවන තත්වයකට ඇති කරගන්නයි කියලා. ජපානයත් එක්ක විශේෂයෙන්ම අපේ LRT ප්‍රොජෙක්ට් එක, එතකොට මධ්‍යම අධිවේගී මාර්ගය, ඒ හා සමානවම බණ්ඩාරනායක ගුවන්තොටුපළ ප්‍රතිව්‍යුහගත කිරීම සහ නැවත වැඩිදියුණු කිරීම, මේ සියල්ල නැවතිලා තියෙනවා. එම නිසා අපි හිතනවා තවදුරටත් මේක කතා කර කර ඉඳලා අවසානයක් දකින්න නොදැම්මොත් මොනවාද වෙන්නේ. ඒකෙන් විය හැකි පාඩුව අද දින අපි කතා කරනවට වඩා ඉතාමත්ම විශාලයි. අපි කවුරුත් කැමති නැහැ, කවුද කැමති වෙන්නේ මේ රටේ අපි හැමෝටම, අපි ඇතුළු අපි සියලු දෙනාටම මේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන නෑදෑයෝ ඉන්නවා, පවුලයා ඉන්නවා, යාළුවෝ ඉන්නවා, මිත්‍රයෝ ඉන්නවා, වෝටර්ස්ලා ඉන්නවා. ඒ කාගෙන්වත් බරට ගහන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. නමුත් අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඉතාමත්ම අසීරු තීන්දු තීරණ රාශියක් තුළ එක් තීරණයක් ලබා ගැනීම සඳහා එකඟ වීම. දැන් මම මෙහිදී ගරු කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේක අභියෝගයට ලක් කරා. අපි ජූනි මාසයේදී දවස් 3ක් අරගෙන මේක තර්ක කරා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා නඩු දාලා තියෙනවා. ඒ නඩු දැමීමෙන් පස්ව මේ පනත ගෙනාවා. මේ පනත අභියෝගයට ලක් කරා. අභියෝගයට ලක් කරලා කිව්වා මේක වැරදි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය මොනවද කියන්නේ? මම කියවන්නම් ගරු කතානායකතුමනි.
Honorable member, you have only 1 minute.
Yeah, මේ කියවලා මම නවතින්නම්. There is institutional incapacity in the court to reassess or reappraise the above policy decision in the event evidence contrary is unavailable. මේ සඳහා පෙනී සිටපු අය ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ අපි ඉදිරිපත් කරලා තියෙන ක්‍රමවේදයට වඩා සුදුසු වෙනත් විකල්ප ක්‍රමවේදයක් තියෙනවයි කියලක පෙන්වන්නට අපෝසත් වෙලා තියෙනවයි කියලා පැහැදිලිවම කියලා තියෙනවා. එහෙමනම් අපිට වෙන විකල්පයක් තියෙනවද? මොකද්ද අපි මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉතා කරුණු දෙකයි. ඔබට පුළුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නට. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඒක වෙනුවට අනිකුත් ආයතන ගෙවනහා ආකාරයට 100%ක ගෙවන්නට. ඔය දෙකෙන් එකක් තෝරගන්න කියන එක තමයි මේ පනතේ අවසානය. බොහොම ස්තුතියි.
Thank you very much. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කීම ස්වභාවිකවද?
Hi. මම බලයි බලන් ඉන්නේ කියන්න එපානේ අපි දන්නේ.
දැන් කරුණාකරලා මන්ත්‍රීවරු සියලු දෙනාම තමන්ගේ ආසනවල ඉඳගන්න. කරු මන්ත්‍රීතුමාලා ඉඳගන්න තමන්ගේ ආසනවල. දැන් ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව. ගරු මන්ත්‍රීතුමාලා වරද්ද ගන්න එපා. සියලුම මන්ත්‍රීවරු ඡන්දය පාවිච්චි කරලා ඇතයි කියලා මම විශ්වාස කරනවා. වැරදි නම් කියන්නේ. ෆෞසිය මුතුමා. මගේ දකුණු අත පැත්තේ ඡන්දය දීමට නොහැකි වුණු මන්ත්‍රීවරු ඉන්නව නම් නැගිටින්න. කරුණාකරලා මන්ත්‍රීතුමා ඉඳගන්න. කරුණාකරලා වැරදිල එම තියෙනවා නම් කියන්න දැම්ම. තමන්ගේ නමත් හරියට ස්ක්‍රීන් එකේ තියෙනවද කියලා බලන්න. මගේ වම් අත පැත්තේ මන්තිවරු තමුන්නාන්සේලා හොඳට පරීක්ෂා කරලා බලන්න ඡන්දය පාවිච්චි කරලාද හරියට කියලා. ෆෞසිය ඇමැත්තුමා.
අක්ෂයි.
අක්ෂයි. ෆොන්සේක ඇමැත්තුමා. විරුද්ධයි.
ශ්‍රාවද ඇමැත්තුමා.
විරුද්ධයි. මන්ත්‍රීතුමා. රමේෂ් මන්ත්‍රීතුමාගේ වැඩ දෙන්නේ තවත් මන්ත්‍රීවරු ඉන්නවද ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණු? අවසානයේ ඡන්දය පාවිච්චි කරලා පියලේන්ද්‍ර මන්ත්‍රීතුමා පක්ෂයිලු දැන් එමු.
අන්ද ප්‍රතිඵලය තාම ප්‍රකාශ කරේ නැති හින්දා ඔබතුමාට ඡන්දය කියන්න පුළුවන්. කොහොමද ඡන්දය
දෙන්නේ?
පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පක්ෂව ඡන්ද 103යි විපක්ෂව ඡන්ද 58යි. ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මතයි. දැන් කාරක සභාව. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පළවන වගන්තිය සභාව එකඟද?
ආයි
දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරුයම
ගරු කථානායකතුමනි, දෙවන වගන්තිය තුන්වන පිටුව 33 වන පේළි ඉවත් කර ඒ වෙනුවට 5-10 වෙනකොට සාදේශ කරන්න. within inverted commas අයන්න 2023 ජූලි මාස 15 වන දින සහ 2023 සැප්තැම්බර් මාස 1 වන දින පල්පිරෙන ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාව එකඟද?
ආයි
සංශෝධන සහිතව දෙවන වගන්තිය සභාවක එකඟද?
ආයි
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි
නාමයේ සභාව එකඟද?
ආයි
පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වනවර කියවීම ගරු ඇමතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වනවර කිව යුතුයි යෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාවේකඟද?
ආයි
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත තුන්වනවර කියව සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සභාව එකඟද?
ආයි
කාරක සභාව. සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පළවන වගන්තිය සභාව එකඟද? පළවන වගන්තිය
සභාවයි.
දෙවන වගන්තිය සභාවයි.
ආයි
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි
නාමයේ සභාව එකඟද?
ආයි
පාර්ලිමේන්තු වලට. පනත් කෙටුම් පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලදව දන්නුනු කැමැත්තෙමි. තුන්වැනි වර කීම ගරු ඇමතුමා.
අර කථානායකතුමනි පනත් කෙටුම් පත දැන් තුන්වැනි වර කියුතේ යෝජනා කරමු.
සභාව එකඟද?
ආයි.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම් පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලදව දන්නුනු කැමැත්තෙමි. සභාව කල් තැබීම සභානායකතුමා.
ගරු කථානායකතුමනි මෙම පාර්ලිමේන්තුව 2023 සැප්තැම්බර් මාස 8 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබීත්වය යෝජනා කරන
පාර්ලිමේන්තුව 20/23 සැප්තැම්බර් මාස 8 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.